න්‍යාධිපති චින්තක අමල් මහත්මයා ප්‍රශ්න අහන්න ඉක්මනට අහන්න.
ගරු අග්‍රාමාත්‍යමනි, අග්‍රාමාත්‍යමගෙන් අසන ලබන ප්‍රශ්නය 2024/06 පළවෙනි ප්‍රශ්නය ගරු කතානායකතුමනි, අස්වසුම පළමු වටයේදී අයදුම්පත් කොපමණ සංඛ්‍යාවක් ලැබුණේද? එවැගේම දෙවෙනි ප්‍රශ්නය, පළමු වටයේදී ප්‍රතිලාභ ලබා දුන් ප්‍රමාණය කොපමණද? පළමු වටයේදී සුදුස්සන් තේරීමේදී ඇති වූ ගැටලු මොනවාද? අස්වසුම ප්‍රතිලාභ සඳහා අලුතෙන් අයදුම් කළ හැක්කේ කාටද? කලින් අයදුම් කර ප්‍රතිලාභ සඳහා නොතේරුණු තැනැත්තන්ට නැවත අයදුම් කළ හැකිද? නොයසේ නම් ලබා දෙන විකල්ප විසඳුම කුමක්ද?
කතානායකතුමනි, මේ ප්‍රශ්න 6 ගැන විශේෂයෙන් අපේ රාජමාත්‍ය සේම්සිංහ මැතිතුමා විෂය භාරව ඉන්නවා, විස්තරාත්මක පිළිතුරක් ඉදිරිපත් කරනවා ඇති.
ගරු කතානායකතුමනි, ගරු අගමැතිතුමා වෙනුවෙන් පිළිතුරු ලබා දෙනවා. විශේෂයෙන්ම ඉතාම කාලෝචිත ප්‍රශ්නයක් චින්තකමල් මහතුන් මන්ත්‍රීතුමා අහලා තියෙන්නේ. ප්‍රශ්න අංක 1 පළවෙනි වටේට අපිට ලැබුණා අයදුම් පත්‍ර 37,44,493ක්. ගරු කතානායකතුමනි, ඒ වගේම ඒ අනුව පවුල් 18,94,140කට මේ අභියාචනා සහ විරෝධතා ක්‍රියාවලියත් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රතිලාභ ලබා දෙන්න රජය කටයුතු කරා. ඒ එක්කම ගරු කතානායකතුමනි, ඉන්න දෙසැම්බර් මාසෙ වෙද්දී, කියන්නේ 2023 දෙසැම්බර් මාසෙ වෙද්දී 14,30,240කට ප්‍රතිලාභ ලබා දුන්නා. මොකද ඒ කාල පරිච්ඡේදය තුළ තමයි අපි අභියාචනා සහ විරෝධතා ක්‍රියාවලිය අවසන් කරේ. ඒ එක්කම ගරු කතානායකතුමනි, මේකේ ඇතිවන තවත් එක කාරණයක් අපි निराකරණය කර ගතියුතුව තියෙනවා. ඒ අනුව අපි ඒ සඳහා පාර්ලිමේන්තුවට නැවත පැමිණීමට බලාපොරොත්තු වෙනවා. මේ කාණ්ඩ වලින් විශේෂයෙන්ම සංක්‍රාන්තික කාණ්ඩය දෙසැම්බර් 31 වෙද්දී අවසන් වෙන්න නියමිතව තිබ්බා 2023 දෙසැම්බර් මාසේ. ඊළඟට අවදානමට ලක් වූ කාණ්ඩය මාර්තු මාසේ 31 වෙනිදා වෙද්දී අවසන් වෙන්න තියෙන උන්ට ප්‍රතිලාභ ලැබීම. ඒ කොහොම වුණත් මේ වෙනකොටම කැබිනට් මණ්ඩලයේ තීන්දුව කළා තියෙනවා, මේ පවතින ආර්ථික තත්ත්වයේ වර්ධනයක් සිදු වුණත් තවදුරටත් 2024/31 දක්වා කාල පරිච්ඡේදය තුළ මේ අයට අදාළ ප්‍රතිලාභ ගෙවීමට කටයුතු කිරීම අපි බලාපොරොත්තු වෙනවා. 2024 මැද භාගය සහ අග භාගය අතර අපේ රටේ ආර්ථිකයේ විශේෂයෙන්ම පල්ලහැම තලයට මේ ආර්ථිකයේ ශක්තිමත් වීම දැනීම ආරම්භ වේ, එතෙක් ඔවුන්ට සහයෝගයක් වශයෙන්. ඒකම ගරු කතානායකතුමනි, ඊට සම්බන්ධ ගැසට් නිවේදනය 23.72.3 ගැසට් නිවේදනය පෙබරවාරි 19 වෙනිදා ප්‍රකාශයට පත් කළා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මුදල් පිළිබඳ කාර්ක සභාව මේක කඩිනමින් සාකච්ඡා කිරීම ආරම්භ කරලා අපිට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්න අවශ්‍ය වැඩ කටයුතු සකස් කරයි කියලා. ඊළඟට මෙතන දැන් ඇති වෙලා තියෙන එක පැහැදිලි කර ගැනීමක් මන්ත්‍රීතුමා මතු කරා වැඩගත් මන්ත්‍රීතුමා, කාටද මේක ඉල්ලුම් කරන්න පුළුවන් වෙන්නේ? දැන් ගරු නියෝජ්‍ය ගරු කතානායකතුමනි, පළවෙනි වටේ ඉල්ලුම් කරලා සහතික කරපු සියලු දෙනාටම QR කේතයක් ලැබිලා තියෙනවා. එතකොට මේ QR කේතය තියෙන කණ්ඩායම නැවත ඉල්ලුම් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඒ අයට ඉල්ලුම් කළ යුතුයි කියලා විශ්වාසයක් තියෙනවා නම් ඒ සඳහා බලපෑමක් ඇති කරන්නත් රජය සූදානම් නැහැ උන්ගේ කැමැත්ත අනුව. නමුත් අපි විශේෂයෙන්ම මේ හරහා බලාපොරොත්තු වෙන්නේ පළවෙනි වටේ ඉල්ලුම් කරන්න බැරි වෙච්ච අයට අවස්ථාව දීලා තියෙනවා දෙවෙනි වටේ ඉල්ලුම් කරන්න. එතකොට ගරු කතානායකතුමනි, මේ වෙනකොටම ඉල්ලුම් පත්‍ර කැඳවීම සිදු කරනවා. මාර්තු මාසේ 15 වෙනකන් අපි දින ලබා දීලා තියෙනවා ඔවුන්ට ඉල්ලුම් කරන්න. මේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතිනවා. එතකොට මේ ඉල්ලුම් කරන්න පුළුවන් අය කවුද, බැරි අය කවුද කියන ප්‍රශ්න මන්ත්‍රීතුමා ඇහුවා. මේක ඉල්ලුම් කරන්න බැහැයි කියලා කොට්ටාසයක් නැහැ. මේ රපේ රටේ ඕනෑම පුරවැසියෙකුට ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ඔහු සපුරන සුදුසුකම් අනුව අපි පාර්ලිමේන්තුව අනුමත කරපු නිර්ණායක 22ට ඔවුන් බර තැබීම අනුව තමයි ඔවුන් තේරීම සහ නොතේරීම සිදු වෙන්නේ. ඒ වගේම ගරු නියෝජ්‍ය ගරු කතානායකතුමනි, මම එවල කිව්වා වගේ අපි මේ මුලදී පවුල් ඒකක 120ක් වෙනුවෙන් පාර්ලිමේන්තුව අනුමැතිය ලබා ගත්තා. එයාට දැන් ගෙවීම් කටයුතු සිදු කරනවා තවත් කීප දෙනෙකුට ලබා දෙන්න තියෙනවා මොකද ලක්ෂ 12 ලක්ෂ 20000ක් ලැබිච්ච අභියාචනා සහ විරෝධතාවලින් ලක්ෂ 12ක විරෝධතා සහ අභියාචනා සලකා බලලා අවසන් කරලා තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා ජූනි මාසයේ ඉඳලා මේ ලක්ෂ 20ක ප්‍රමාණය ලක්ෂ 24 දක්වා වැඩි කරලා ඒක ලෝක බැංකුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් අපිත් එක්ක සාකච්ඡා කරලා ඒ එකඟතාවයට අපි පවතින ආර්ථික තත්ත්වයන් තුළ ඇවිල්ලා තියෙනවා ඒ වගේම අපි මේ දෙවැනි වටේදී බලාපොරොත්තු වෙන්නේ පළවෙනි වටේ ක්‍රියාත්මක කරද්දී අපිට අභියෝගයක් තිබ්බා එකක් තමයි දේශපාලන පක්ෂ වශයෙන් මේ විශේෂයෙන්ම විරුද්ධ පක්ෂය මේ රජය ගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න මොකද ඒ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක නොකළා නම් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ස්ථායීකරණ වැඩසටහනට ඇතුළත් වෙලා ක්‍රියාත්මක කරගෙන යන්න බැරි වෙනවා දුප්පතුන් සහ අවදානම් ලක් වූ කණ්ඩායම නිවැරදිව තෝරා ගැනීම එතකොට විරෝධතා දැක්වුවා ඒගොල්ලන් ඉස්සෙල්ලම කරේ දුප්පත් අය හොයලා ඉල්ලුම්පත්‍ර බාර දෙන්න උනන්දු කරනවා වෙනුවට ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් බියවත් දන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල වට කරලා උද්ඝෝෂණ පවත්වලා මහා කලබගෑනියක් රට තුල ඇති කරන්න තමයි විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණයි සමගි ජන බලවේගයයි උත්සාහ කරේ ඊළඟට ගරු කතානායකතුමනි මෙන්න මේ ක්‍රියාවලියේදී යම් යම් කණ්ඩායම් වලට ඉල්ලුම් කිරීමට තිබ්බ අවස්ථාව නැති වුණා ඒ වගේම අනවබෝධයෙන්ද සමහර කණ්ඩායම් ඉල්ලුම් කරේ නැහැ ඉතින් ඒ අයට නැවත ඉල්ලුම් කරන්න ලබා දෙනවා ඊළඟට මතුවෙන ප්‍රශ්නය තමයි මේ සමහර ශ්‍රේෂ්ඨ නිලධාරීන් මේ සමීක්ෂණ කටයුතු වලට සහභාගී වීමෙන් ඉවත් වුණා ඒ අයටත් බහුතරය කැමතු වෙලා හිටියට දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති විසින් ඒ නිලධාරීන්ට උන්ගේ රාජකාරිය කිරීමට ඉඩ ලබා දුන්නේ නැහැ. එතකොට අපි බලාපොරොත්තු වෙනවා මේ ඉල්ලුම් කරන සියලු දෙනාම නැවත සහතික කිරීමක් ජූනි මාසේ 2024 ජූනි මාසයට කලින් කරලා ජූනි මාසයේ ඉඳලා පවුල් ලක්ෂ 24ක් වෙනුවෙන් අස්වසුම සමාජ ප්‍රතිලාභ ලබා දෙන්න ඒකෙදි කරු කතානායකතුමනි මුලින් මුල වටේ කාණ්ඩයක් තිබ්බ රුපියල් 2500 කාණ්ඩයක් හිටිය ඒ අයට රුපියල් 5000ක් දක්වා දීමනාව වැඩි කරලා ලබා දෙන්න කටයුතු කරනවා මම මේ පාර්ලිමේන්තුවෙන් ඊයේ තිල්ලීමක් කරා සියලුම ගරු මන්ත්‍රීතුමාලගේ කරුණා කරලා සියලු දෙනාම උනන්දු කරන්න සමාජ සුභසාධන ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන අය මේ සඳහා ඉල්ලුම් කරන්න ඊළඟට තව එක කාරණයක් මේහා බැඳිච්ච කාරණයක් කියන්න ඕනි ගරු කතානායකතුමනි මේ වෙනකොට අවසාන වශයෙන් කියන්නේ 2023 දෙසැම්බර් 31 සහ ජනවාරි මාසයේ 2024 ගත්තොත් අපි ආධාර ලබන ඒ කියන්නේ ආබාධිත ප්‍රජාව පවුල් 88312කුත් වහුවඩු රෝගී දීමනාව ලබන පවුල් 41976කුත් වැඩිහිටි දීමනාව ලබන පවුල් ඒකක 5,5210කුත් සේවස් සපුරපු වැඩිහිටි දීමනාව ලබන පවුල් පුද්ගලයන් සරි මේ පුද්ගලයන් වශයෙන් පවුල් වශයෙන් නෙවෙයි පුද්ගලයන් 413කටත් සම්පූර්ණ වශයෙන් පුද්ගලයන් 6,35,961කට ප්‍රතිලාභ ලබා දුන්නා. එතකොට ගරු කතානායකතුමනි අයවැය යෝජනාවලියේ ජනාධිපතිතුමා යෝජනා කරා මේ ලබා දෙන ප්‍රතිපාදන ප්‍රමාණය වැඩි කරා. වැඩි කිරීම සහ අපි බලාපොරොත්තු වෙනවා මොවුනුත් තෝරා ගැනීමේදී මේ සියලු දෙනා මේ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා ක්‍රියාත්මක වන ක්‍රියාවලිය තුල ක්‍රියාත්මක වෙන්න මේ එක එක සමාන්තර ක්‍රියාවලින් අරගෙන යන්නේ නැතුව. එතකොට මම අර කියපු කැසට් නිවේදනේ 2024 පෙබරවාරි මාසේ 19 වෙනිදා නිකුත් කරපු ගැසට් නිවේදනේ 23.72 ඇලීරක් 0.3 කියන ගැසට් නිවේදනේ අපි මේ පාර්ලිමේන්තුවේ අනුමැතිය බලාපොරොත්තු වෙනවා. ඒ අනුව දැනට හඳුනාගත්ත පොරොත්තු ලේඛනවල ඉන්න මේ ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන මේ වෙනකොටම සෞඛ්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සහතික කරපු පවුල් ඒකක වලට ඒ කියන්නේ ආබාධිත දීමනාව ලබන පවුල් ඒකක සංඛ්‍යාව 410,000ක් දක්වා වැඩි කරන්නත් පොරොත්තු ලේඛන ඇතුළත්ව වකුගඩු රෝගී දීමනාව ලබන පවුල් ඒකක 50,000ක් පොරොත්තු ලේඛන ඇතුළත්ව වැඩි කරන්නත් දක්වා ඊළඟට වැඩිහිටි දීමනාව ලබන කණ්ඩායම් 8,20,000 දක්වා වැඩි කරන්නත් ඒ කියන්නේ පොරොත්තු ලේඛනවල ඉන්න කණ්ඩායම ඇතුළත් කරනවා. එහෙම නැති වුණොත් ඇතිවෙච්ච ක්‍රියාවලිය තමයි කවුරු හරි කෙනෙක් මරණයටපත් වෙන්න ඕනි පොරොත්තු ලේඛනේ ඊළඟ ඉන්න කෙනාට මේ ප්‍රතිලාභය ලබන්න. ඒ අනුව කරු කතානායකතුමනි මුලින් 6,35,961කට ප්‍රතිලාභ ලබා දුන්න මේ කාණ්ඩ තුන යටතේ ඒක 6,35,961 වෙනුවට 12,80,000 දක්වා පොරොත්තු ලේඛනවල ඉන්න කණ්ඩායමත් ඇතුළත්ව 2024 අප්‍රේල් මාසයේ ඉඳලා වැඩි කරපු දීමනාව ආබාධිත දීමනාව 7500කුත් වහුගත රෝගී දීමනාව 7500කුත් වැඩිහිටි ආධාරයේ හැටියට දීමනාව 3000ක් දක්වාත් වැඩි කරලා ගෙවන්න අපි රජය හැටියට කටයුතු කරන මේ ගැසට් නිවේදනය මුදල් පිළිබඳ කාර්ය සභාවේ සාකච්ඡා කරලා කඩිනමින් පාර්ලිමේන්තුවේ අනුමත කරලා දෙන්න කියලාත් අපි විශ්වාස කරනවා. ඒ අනුව අපේ බලාපොරොත්තුව මේ රටේ පවතින ආර්ථික අර්බුදය තුළ අපහසුතාවයට පත්වෙච්ච සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ අපහසුතාවයට පත්වෙච්ච සියලුම ජන කොට්ටාසවල විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී දිළිඳු කණ්ඩායම් වලට අවශ්‍ය සහයෝගය ලබා
දෙනවා. මන්ත්‍රීමා ඔබතුමා ප්‍රශ්න තියෙනවා නම් අහන්න.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ මේ ගරු කතානායකතුමනි, අපි දන්නවා මේ වැඩපිළිවෙලේදී සමෘද්ධි ව්‍යාපාරයට වැඩිය වැඩි ප්‍රමාණයක් මේ අස්වසුම් ව්‍යාපාරයෙන් ප්‍රතිලාභී හැටියට ලැබිලා තියෙනවා. නමුත් ප්‍රශ්නේ ගරු කතානායකතුමනි, ඒවා බාගත කරනකොට පරිගණක වල යම් යම් ප්‍රශ්න කාරණා ඇතිවෙච්ච තැන්වලදී සමහරක් වෙලාවට මේ අයට ඒක අයදුම් කරගන්න නොහැකි වෙච්ච අවස්ථාවල් තිබුණා. ඒ වගේම රාජ්‍ය නිලධාරීන් අතරේ ඒවා බාගත කිරීමේදී යම් ප්‍රශ්න අර අහිංසක ජනතාවට සිද්ධ වුණා. ඒක නිසා මම ඉල්ලීමක් කරනවා, මේ ප්‍රශ්නයක් අහනවා ගරු කතානායකතුමනි, ප්‍රදේශයේ ගත්තාම ප්‍රාදේශීය කොට්ටාසේ ගත්තාම 7-8 දෙනෙක් රාජ්‍ය නිලධාරීන් ඉන්න තැන නුසුදුසු හැටියට තේරලා තියෙනවා මේ වැඩපිළිවෙලේදී. ඒ නිසා සුදුසුම පුජ්‍යන නුසුදුසුන්ගෙන් අයින් කරලා සුදුසු පුජ්‍යලන්ට නැවතර කණ්ඩායමක් හැටියට රාජ්‍ය නිලධාරීන් එක්ව මේ සමීක්ෂණයක් කරලා ඒක නිසි ක්‍රියාමාර්ගයක් ගන්නවද නැද්ද කියන එක.
ගරු කතානායකතුමනි, වැදගත් කාරණයක් මන්ත්‍රීතුමා මතු කරේ. පළවෙනි වටේ ඇති වෙලා තිබ්බ දුර්වල, මොකද අපි පළවෙනි වටේ ක්‍රියාත්මක කරේ මේ රටේ දශක 3කට වඩා ආසන්න කාලයක් ක්‍රියාත්මක වෙච්ච සහනාධාර ලබා දීමේ වැඩපිළිවෙල ඉවත් කරලා. එතකොට පළවෙනි වටේ හඳුනාගත්ත දුර්වලතා මෙතුමා කියපු දුර්වලතා වගේම තවත් දුර්වලතා තියෙනවා. ඒ වගේම අපිට ඊට වඩා ගිය පළවෙනි වර ක්‍රියාත්මක කිරීමට වඩා මේ ශේෂ්ත්‍රයේ නිලධාරීන්ගේ ග්‍රාම නිලධාරීන්ගේ සහයෝගය අපිට ලැබෙනවා. විශේෂයෙන්ම අපිට අභියාචනා සහ විරෝධතා ක්‍රියාවලිය සම්පූර්ණ කරගන්න පුළුවන් වුණේ මේ නිලධාරීන් ලබා දීපු සහයෝගය තුළ. එතකොට යම් දුර්වලතාවයක් තිබ්බනම් ඒ දුර්වලතාවත් අපි හඳුනාගෙන තියෙනවා. අපි වැඩමුළු රාශියක් ලෝක බැංකුවත් එක්ක සහ මේ වැඩපිළිවෙලේ සම්බන්ධ කණ්ඩායම, ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ඊළඟට ග්‍රාම නිලධාරීන්, ශේෂ්ඨ නිලධාරීන්, අනිකුත් ආයතන ඒකාබද්ධව කටයුතු කරලා තියෙනවා. එතකොට අපි තවත් එක පියවරක් ඉදිරියට ගියා ගරු කතානායකතුමනි. පසුගියදා අපි සියලුම ආණ්ඩුකාරතුමාලා සහ ප්‍රධාන ලේකම්වරුන් වගේම පළාත් සභාවේ ඉන්න සමාජ සුභසාධන වැඩසටහන ක්‍රියාත්මක කරන අමාත්‍යාංශයේ ලේකම්වරුන් හමු වුණා. ඒ අනුව පළාත් සභාවල ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් මේ වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කරගන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්න අපිට පොරොන්දු වුණා. ඒ අනුව අපි පළවෙනි වටේ පළාත් සභාව සම්බන්ධ නොකරත් දෙවැනි වටය තුළ වඩා සුදුසුම දුප්පතුන් සහ අඩු ආදායම්ලාභීන් තෝරගෙන මේ මන්ත්‍රීතුමා කියපු කාරණයට විසඳුමක් වශයෙන් පළාත් සභාවත් ඒකාබද්ධ කරගෙන යන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා.
හරි, දෙවැනි ප්‍රශ්නේ.
දෙවැනි අතුරු ප්‍රශ්නේ මංජුලා මන්ත්‍රීතුමිය.
මගේ මංජුලා මැතිණියගේ ප්‍රශ්නේත් ඔය ගාම අහගන්න.
හොඳයි සර්. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ වෙන්නේ ගරු අමාත්‍යතුමනි, ගරු කතානායකතුමනි, මේ අපේ ප්‍රශ්නේ ඉදිරිපත් කරපු චින්තක වායදුන්නේ මන්ත්‍රීතුමා කතා කරා වගේම පළවෙනි වටේදී තෝරාගත්ත සුදුසන් තෝරා ගැනීමේදී නුසුදුසන් තේරලා ඉන්නවා, සුදුසන් තේරලා නැහැ. නමුත් ඒ අයට දැන් දෙවෙනි වටේ අභියාචනා දාන්න ගියපුවාම ඒගොල්ලෝ පළවෙනි වටේ අභියාචනා දාලා අවසానයි. ඒ නිසා ඒ අයට නැවත අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැයි කියලා දැනගන්න ලැබිලා තියෙනවා. ඒ අය යම් ගැටලුවකට වදියක් වෙලා තියෙනවා. මේක විසඳා දෙන්න යම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න කියන ඉල්ලීම කරනවා. තව ගැටලුවක් තියෙනවා ගරු කතානායකතුමනේ, මේ සමාජ සුබසාධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනකොට මෙතෙක් කාලයක් සමෘද්ධි ව්‍යාපාරයේ තුලින් කරගෙන ආව සමාජ ආරක්ෂණ වැඩසටහන, මේ වැඩසටහන් නිසා අහෝසි වෙනවද? විශේෂයෙන්ම ග්‍රාමීය කාන්තාවන් විදියට බොහෝ දෙනෙක් මේ සමෘද්ධි ව්‍යාපාරයේ තුල දායකත්වයේ දුන්න ක්‍රියාත්මක කරා. මේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල තුළ උපතේ සිට මරණය දක්වා සිදු වුණ සමාජ ආරක්ෂණ බොහෝ වැඩපිළිවෙලවල් තිබුණා. දරු උපතකදී ලබා දුන්න සහනාධාරයේ උසස් අධ්‍යාපනයේ ලබන්න යන දරුවෙකුට සිප්දොර වැඩසටහන, ඒ වගේම විභාග සමත් වෙන අඩු ආදායම්ලාභී දරුවන් සඳහා පාසල් උපකරණ ලබා දීමේ
වැඩසටහන
තිබුණා. ඒ වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කරනවාද? ඒ සඳහා ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා අහන්න කැමැතියි.
ගරු කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම සමෘද්ධි ව්‍යාපාරයේ විසින් සමාජයට සපයන සේවාව සහ ඒ වැදගත් කාර්යභාරය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් අපිට උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ අනුව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා උපදෙස් ලබා දුන්නේ මේ පවතින ක්‍රමවේදය තුළ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයට මේ කියන අනිවාර්ය වශයෙන් දායකත්වයේ ලබා දිය යුතු මුදල් කාණ්ඩය කපාගෙන ඉතිරි මුදල් බැංකු ගිණුමට ඍජුව ප්‍රතිලාභියාගේ ගිණුමට ලබා දීමේ හැකියාවක් නැහැ. ඉන්ද අපි සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයටත් එවැගේම සමුද්‍රි දෙපාර්තමේන්තුවටත් උපදෙස් ලබා දීලා තියෙනවා. දැන් අපි ලක්ෂ 20ක ප්‍රතිලාභින් ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වාත් මේ 2024 ජූනි මාසයේ ඉඳලා වැඩි කරන අවස්ථාවේ මේ සියලුම ලක්ෂ 24ක ප්‍රතිලාභින් මේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලට දායකත්වය සපයන ක්‍රමවේදය සකස් කරන්න කියලා. ඒ අනුව මේ වෙනකොටම සමුද්‍රි සංවර්ධන නිලධාරීන් විසින් ඔවුන්ගේ කැමැත්ත ලබාගෙන තියෙනවා මේ දායකත්ව මුදල දැනට ප්‍රතිලාභයේ ලබන බැංකු ගිණුමෙන් සමෘද්ධි ව්‍යාපාරයට මේ බැර කිරීම සඳහා. එතකොට සමෘද්ධි ව්‍යාපාරයේ කිසිම අවස්ථාවක අහෝසි කරන්න රජය බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම ගරු කතානායකතුමනි, සමෘද්ධි ව්‍යාපාරයේ විශේෂයෙන්ම සමෘද්ධි දෙපාර්තමේන්තුව සවිබල ගැන්වීම සම්බන්ධයෙන් විශේෂ වගකීමක් ඉස්සරහට අරගෙන යන්න කටයුතු කරමින් ඉන්නවා. ඒක සමෘද්ධි දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරාවි. ඊළඟට මන්ත්‍රීතුමිය මතු කරපු ප්‍රශ්නේ තමයි මේ අභියාචනා සහ විරෝධතා තවදුරටත් ඉදිරිපත් කරන්න බෑ කියලා. ඇතට දැන් මේ දෙවනි වටේ වෙනුවෙන් විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කරන්න කාල සීමාව නෙවෙයි, මාර්තු 15 දක්වා කාල සීමාව අපි ලබා දීලා තියෙන්නේ ඔවුන්ට ඉල්ලුම් කරන්න. පළවෙනි වටේත් ඉල්ලුම් කරලා දෙවනි වටේත් ඔවුන්ට ඉල්ලුම් කරන්න. ඒ වටේ තුලත් ඔවුන්ට යම් අසාධාරණයක් වෙලා කියලා අභියාචනා සහ විරෝධතාවයක් ආවොත් අපි ඒ සඳහාත් කාලයක් ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඒ විරෝධතාවය සහ අභියාචනාව ලැබෙන පරිදි අපි විමර්ශනය කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, දැන් මුලදී මේ පනත ප්‍රකාරව අපි කටයුතු කරද්දී මං හිතන්නේ දෙවනි වටේ සහතික කිරීමේදී ඒ නිවෙස් වලට ගිහිල්ලා සහතික කර ගැනීමක් අනිවාර්ය වෙන්නේ නැහැ. නමුත් මේ වෙනකොටම සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ සභාපතිතුමා මේ නිවෙස් වලට ගිහිල්ලා නැවත සහතික කිරීමක් කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරනවා. මොකද පළවෙනි වටේ කිසියම් අනවබෝධයකට ඉල්ලුම් කරපු කණ්ඩායම් හිටියා. එතකොට ඒ අයගේ තොරතුරු දත්ත සමහර විට මේ වෙනකොට වෙනස් වෙලා තියෙනවා. මේක එක සැරේකින් අවසාන වන ක්‍රියාවලියක් නෙවෙයි. හැම අවුරුද්දකම දත්ත සහතික කිරීම සිදු කරලා සුදුස්සන් සහ නුසුදුස්සන් තෝරා ගැනීම සිදු කරනවා. ඒ අනුව නිවෙස් වලට ගිහිල්ලා ඒ තොරතුරු නැවත සමීක්ෂණය කරලා යම් තොරතුරු ලබා දීමේදී වෙනසක් වෙලා තියෙනවා නම් ඒ වෙනසත් සැලකිල්ලට අරගෙන කිසිම පවුලකට අසාධාරණයක් නොවන ආකාරයට කටයුතු කරන්න අපි සූදානමින් ඉන්නවා. ඒ එක්කම යම් කිසි අසාධාරණ තත්ත්වයක් ඒ තවදුරටත් ඇති වුවහොත් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයට ඒ දැනුවත් කිරීම කරන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
මොකද සුමිත්‍රාජ්‍ය මන්ත්‍රීමාගේ ප්‍රශ්නේ
ගරු කතානායකතුමනි, මම ඇමතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් ඇමතුමා කිව්වා කලින් ඒ 37 ලක්ෂයට අදාළ හිටපු අයට වුණත් ඇතුළු වෙන්න පුළුවන් කියලා QR කෝඩ් එකක් තිබුණත්, නමුත් ගරු ඇමතුමා චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙන නිසා දැන් අලුත් පරණ සහනාධාරණ නොලැබිච්ච QR කෝඩ් එක තියෙන පැරදි තොරතුරු ඇතුල් කරලා තිබුණ කෙනෙකුට ඒ QR දැන් මේ QR එක තියෙන නිසා ඇතුල් වෙන බැහැ කියන ප්‍රශ්නේ තියෙනවා. දිසා මම දැනුත් දිසාපතිවරු දෙන්නෙකුට කතා කරා මේ දැන්. ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරු කීප දෙනෙකුට කතා කරා. ඒ නිසා ඒගොල්ලෝ බාරගන්නේ නැහැ. කොළඹ නම් මම කතා කරලා අයිදුගහනේ අයිදුම් පත්‍රේ බාරගන්නේ කිව්වා. හැබැයි ඒ බාරගත්තත් ගරු ඇමතුමා QR කේතයට ඇතුල් කරගන්න බැරුව අවුලක් තියෙනවා. ඒ නිසා මේක නිවැරදි කරලා දුන්නොත් අර ගොඩක් අසරණ වෙච්ච අයට සහනයක් ලැබෙනවා.
ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නය පිළිබඳව මතුවලා තියෙනවා මීට කලිනොත්. ඇත්තටම QR කේතේ එක සැරයක් ලබාගෙන තියෙන කෙනෙකුට නැවත QR කේතයක් ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. නමුත් දත්ත සමීක්ෂණයට නිලධාරීන් ආවහම ඒ අයගේ දත්තවල යම් කිසි වෙනසක් තියෙනවා නම් ඒ වෙනස සහතික කර ගැනීම සිදු කරන්න පුළුවන් නිලධාරීන් අනුව. ඒ අනුව ඔවුන්ට ඇතුළත් වීම සහ ඉවත් වීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු සිදු වෙයි. මෙතනදී ගරු කතානායකතුමනි, සිදු වෙන්නේ බාහිර පාර්ශවයක මැදිහත් වීමක් නැතුව නිවැරදි ප්‍රතිලාභින් තෝරා ගැනීම. ඉතින් එතකොට මෙතුමා කියන එක ඇත්ත. සමහර QR කේතයක් තියෙන හින්දා එයා සිස්ටම් එකේ පොඩි දොරක් ගියාම එතනින් එහාට යාට ගමන් කරන්න විදියක් නැහැ. මොකද එතන කියනවා ඔයා දැනටම ලියාපදිංචි වෙච්ච ප්‍රතිලාභියෙක් කියලා. එහෙම නැත්නම් ඉල්ලුම් කරුවෙක් කියලා. ඒ හින්දා එසේ සිදුවීම ඔවුන්ට අස්වසුම ප්‍රතිලාභ ලැබීම හෝ නොලැබීම තීන්දුව කිරීමේ කිසිම අවස්ථාවක සාධකයක් වෙන්නේ නැහැ. නැවත සමීක්ෂණය කරනවා. නැවත සමීක්ෂණය සිදු වුණාට පස්සේ ඔවුන් තෝරා ගැනීම සිදු වේ.
හරි මංජුලා මැතිනි ප්‍රශ්නය අහගන්න. කරුණාකරලා එතුමීට ප්‍රශ්නේ අහන්න දෙන්න.
ගරු කථානායකතුමනි, ඒ ගැටලුව තමයි අපේ සුමිත් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු ගැටලුවම තමයි මටත් තිබුණේ. ඔබතුමාගේ පැහැදිලි කිරීම අපි ගමට අරගෙන යන්නම්. මොකද සම්බන්ධීකරණ කමිටුව විදිහට අපිට මේ ගැටලුව ඉදිරිපත් වෙනවා. ඒ නිසා බොහොම ස්තුතියි ඔබතුමාගේ පිළිතුරට.
හරි, බොහොම ස්තුතියි. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඔබතුමාගේ මොකද්ද ප්‍රශ්නයක් තියෙන්නේ? මුදල් නැමැතුමා උත්තර දෙන්න සූදානම්ද?
සර් කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. කෙටියෙන් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරයක් දෙන්නම්. හැබැයි අවංකව ප්‍රශ්නයක් හැටියට දකින්න දෙයක් අහන්න මම දේශපාලනේ කතා කරන්න සූදානම් වෙන්න එපා කරුණා කරලා.
අයික හරි ගරෝ, මේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා ඔය ප්‍රශ්නෙත් නම් අදාළ නැහැ. අපිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මහජන ඡන්දයෙන් ආවේ. හැම අවුරුද්දකම විමධ්‍යගත ප්‍රතිපාදන දෙපැත්තට බෙදුණා. ඔබතුමාල්ල මේ අවුරුද්දේ අපිට විමධ්‍යගත ප්‍රතිපාදන ලබා දෙනවද නැද්ද?
දැන් ඒකට අද 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 තියෙනවා ප්‍රශ්නයක්. මේ මේ ගරු මන්ත්‍රීතුමා අද තියෙනවා මේ සභාව කල්තැබීම ප්‍රශ්නයක්. සභාව කල්තැබීම අවස්ථාවේ ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා කතා කරන්නේ ඒක. වාචික පිළිතුරු අපේක්ෂා කරන වස රෝහණ බණ්ඩාර මැතිතුමා.
මම අහනවා ගරු කථානායකතුමනි, අධ්‍යාපන මැතිතුමා.
අධ්‍යාපන මැතිතුමා, ඔබතුමා ඔබතුමා උත්තරයක් දෙන්න ඕනද? මේ හවස 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 විවාදයක් තියෙනවා ඔකට.
ගරු කථානායකතුමනි,
ඔව් මුදල් නැමැතුමා.
ගරු කථානායකතුමනි, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ ලබා දෙන ප්‍රතිපාදන ලබා ගැනීමේ කිසිම බාධාවක් නැහැ. ඔවුන් කළ යුත්තේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවටත් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවටත් සම්බන්ධ වෙලා ගමේ තියෙන ග්‍රාමීය කමිටු ලබා දෙන යෝජනාවලට ප්‍රෙස්සිං වලට සම්බන්ධ වෙලා ඒ කටයුතු සිදු කරේ. මේක තමයි රජයේ මහජන නියෝජන දෙනොත් සිදු කරන්නේ.
ඉතින් ඒකට විරුද්ධව තමයි
මෙයාලා මේ කටයුතු කරන්න හදන්නේ කරුණ නියෝජක.
අධ්‍යාපන නැමැතුමා, අධ්‍යාපන නැමැතුමා ප්‍රශ්න උත්තර දෙන්න නැමැතුමා. ඔව් සති දෙකක් කල් ගන්න.
සති දෙකක් කල්ින් තොරතුරු ගන්න.
ඔකිලා ගුණවාදන මැතිනිය.
ඈත් වලින් තොරතුරු.
ඇබ්සන්ට්.
සංජීව
එදිරිමාන නැමැතුමා.
මං ආනස.
බුද්ධ ශාසන ඇමතුමා ප්‍රශ්නයට උත්තර දෙන්න. බුද්ධ ශාසන ඇමතුමා.
බුද්ධ ශාසන ඇමතුමා.
කරු කථානායකතුමනි.
ඉතින් අහුවේ නැතුව ඉඳගත්තේ.
ආ එක
ඔම ඉන්න මේ මේ ප්‍රශ්න ඉවරනාට පස්සේ. ඔබතුමා උත්තර දෙන්න. ප්‍රශ්නෙට.
දැන් හරිද කරු කතා නැහැ කිතුම?
හරි හරි මේ පටලවාගෙන.
උත්තර දෙන්නද?
උත්තර දෙන්න.
කරු කතා නැහැ කිතුමනි, ආ එක පාරම්පරික කලායතන ලෙස වර්ගීකරණය කළ නැත. ආ දෙක අදාළ නොවේ. ආ තුන පාරම්පරික කලායතන ලෙස වර්ගීකරණය කර නැතත් පෞද්ගලික කලායතන ලියාපදිංචි කිරීම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන අතර මේ වන විට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි එවන් කලායතන සංඛ්‍යාව 2375කි. සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂකගේ අංක DCA ඇලයිරක් 06 ඇලයිරක් 03 ඇලයිරක් 03 ඇලයිරක් 01 පොදුහා 2017/1/25 දින පෞද්ගලික කලායතන ලියාපදිංචි කිරීමේ ව්‍යවස්ථා මාලාව අනුව කලායතන වර්ගීකරණය පහත පරිදි වේ. උඩරට, පහතරට, සබරගමු, සංගීත, මුද්‍රා නාට්‍ය නිර්මාණ, කෝලම් නාට්‍ය, නාඩගම්, රූකඩ නැටුම්, ගැටබෙර, රුහුණු බෙර වාදන, හේවිසි වාදන කලායතන, උඩැක්කි වාදන කලායතන හා පන්තේරු ඉන්දිය නැටුම්, රබන් වාදන, දේශීය චිත්‍ර මූර්ති, ශාන්ති කර්ම, අංගම් පොර, මුද්‍රා නාට්‍ය, ළමා නාට්‍ය, බයිලා, ආගන්තුක ගෝත්‍රික හා ජන සමාජ සංස්කෘතික අංග, වෙනත් ආ තුන ආ එක නැත සමීක්ෂණයක් මගින් තෝරාගත් කලායතන පමණක් වාර්ෂික දීමනාවක් ගෙවනු ලැබේ. ආ දෙක අධිශ්‍රේණී රුපියල් 10,000යි විශිෂ්ට ශ්‍රේණී රුපියල් 6,000යි සාමාන්‍ය ශ්‍රේණී රුපියල් 4,500යි. ආ තුන වර්ෂ තුනකට වරක් කලායතන සමීක්ෂණය සිදු කර ඒ අනුව කලායතන ආධාර ගෙවීම් සිදු කරනු ලැබේ. 2019 වර්ෂයේ සිදු කර ඇති සමීක්ෂණයට අනුව ගෙවීම් සිදු කිරීම 2020යි 2021 හා 2022 යන වර්ෂවලදී සිදු කර ඇත. ඒ අනුව 2022 වර්ෂයේදී ගෙවීම් පාත පරිදි වේ. අධිශ්‍රේණිය ආධාර මුදල 10,000යි කලායතන 96යි විශිෂ්ට ශ්‍රේණිය ආධාර මුදල 6,000යි කලායතන 373යි සාමාන්‍ය ශ්‍රේණිය ආධාර මුදල 4,500යි කලායතන 819යි එකතුව 1,288යි මිලියන 6 මිලියන 6යි 883,500යි නැවත 2022 වර්ෂයේදී කලායතන සමීක්ෂණ සිදු කළ අතර එහිදී කලායතන 1,258ක් කලායතන ආධාර ලැබීම සඳහා සුදුසුකම් ලද අතර එම කලායතන සඳහා කලායතන ආධාර ගෙවීම 2023 වර්ෂයේදී ආරම්භ කරන ලදී. ඒ අනුව 2023 වර්ෂයේදී කලායතන 316කට පාසනා පරිදි ගෙවීම සිදු කර ඇත. අධිශ්‍රේණිය කලායතන 59යි. විශිෂ්ට ශ්‍රේණිය කලායතන 65යි සාමාන්‍ය ශ්‍රේණිය 192යි එකතුව 316යි මිලියන 1යි 844,000යි. ඒ අනුව ඉතිරි කලායතන 941 සඳහා 2024 වර්ෂයේ වෙන් වී ඇති ප්‍රතිපාදන ගෙවීම් මගින් සිදු කරනු ලැබේ. ආ ඈ සමා වෙන්න නොයි අදාළ නොයි.
සමිත පුංචි ප්‍රශ්නයක් ගරු ඇමැතුමනේ මේ අපේ රටේ විදේශ ටෙලිනාට්‍ය ඇතුළු විදේශීය නිර්මාණ පෙන්නද්දී අය කරන බදු මුදලක් තියෙනවනේ. මේ බදු මුදල හඳුන්වා දෙන අවස්ථාවේ වක රජයේ දුන්න පොරොන්දුව තමයි මේ ස්වදේශික නිර්මාණ සාහිත්‍යයේ ප්‍රවර්ධනයට මේ ආදායම පාවිච්චි කරනවා කියලා. දැන් අපි දන්න තරමින් මේ බදු මුදල කෙලින්ම භාණ්ඩාගාරයට යනවා මිස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හරහවත් ඔබතුමාගේ අමාත්‍යාංශයට තේවත් මේ මුදලෙන් දේශීය නිර්මාණකරුවන්ට උදව් කිරීමක් වෙන්නේ නැහැ මගේ අවබෝධයේ හැටියට. මම කැමතියි ඔබතුමාට යෝජනාවක් කරන්න මේ පිළිබඳව යම් මැදිහත් වීමක් කරන්න කියලා. ඒ ගැන යම් අදහසක් බලාපොරොත්තු වෙනවා සර්.
අරු කතානායකතුමනි සාධාරණ ප්‍රශ්නයක් එතුම ඇහුවා. මේ මුදල මීට වසර කීපයකට පෙර ගරු මංගල සමරවීර මැතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන කාලයේදී තමයි භාණ්ඩාගාරය වෙත හැරවීමට තීරණය ගත්තේ. ඉන් පසුව 2019-2020 අපි උත්සාහයක් ගත්තා මේ මුදල නැවත අපේ අමාත්‍යාංශයට ලබා ගැනීම සඳහා. මොකද මේ මුදලෙන් තමයි රන්මිණි තැන්න වගේ තැන් නඩත්තු වුණේ. රන්මිණි තැන්න සිනමා සහ ටෙලි උද්‍යානය නඩත්තු වුණෙත් මේ මුදලින්. කෙසේ වුවත් ඒක තාම අසාර්ථක වෙලා තියෙනවා. අපි නැවත උත්සාහයක් ගන්නම් ගරු මන්ත්‍රීතුමාගේ ඉල්ලීම පරිදි. ඒ වගේම අපි යෝජනා කරනවා එතුමට අපේ උපදේශක කාරක සභාවේදී මේ යෝජනාව ඔබතුමා ඉදිරිපත් කරන්න. ඒ උපදේශක කාරක සභා යෝජනාවක් ලෙස අපි ඉදිරිපත් කරමු.
ස්තුතියි. මංජුලා දිසානායක මැතිනියගේ ප්‍රශ්නේ තුන්වෙනි වතාවට ඔබතුමියට මේ කියන්නේ.
ස්තුතියි කතානායකතුමනි. කාන්තා ප්‍රජාව ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ සමාජ සුභසාධනය වෙනුවෙන් සිදු කරන මෙහෙය අප සැමදා අගය කළ යුතුය. ඔවුන්ගේ අයිතිවාසිකම් රැකවරණය හා ගෞරවය වෙනුවෙන් රජයන් හැමදාමත් කටයුතු කරමින් පවතී. විශේෂයෙන්ම බොහොමයක් ආසියාතික රටවල කාන්තාවන් මුහුණ දෙන ආර්ථික සමාජීය ගැටලු සැලකිල්ලට ගැනීමේදී ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා ජාතික වශයෙන් විශාල මෙහෙයුමක් කළ යුතු ඇත. එබැවින් පහත සඳහන් ප්‍රශ්නවලට ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි. ප්‍රශ්න තුන ඉදිරිපත් කරලා තියෙනවා පිළිතුරු බලාපොරොත්තු වෙනවා.
මනේ පිළිබඳව අපේ ගීතා කුමාරසිංහ රාජා මාත්‍රිය විසින් පිළිතුරු සපයන ඉති.
ගරු කතානායකතුමනි, ගරු ජනාධිපතිතුමාගේ 2023 ප්‍රතිපත්ති ප්‍රකාශය පරිදි 24 අයවැය කතාවට අනුව මේ වන විට ස්ත්‍රී අයිතිවාසිකම් පිළිබඳ 952ක් මෙම උත්තරීතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා නීති කෙටුප්පත් මේ වන විටත් සම්පාදනය වී කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. මේ 52 විශේෂයෙන්ම කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත. දෙවනියක ස්ත්‍රී පුරුෂ සමාජ භාවිතයේ සමානතාවය පනත. මේ 52 නුදුරු දිනයකදී ඉක්තා ඉක්මනින් පාර්ලිමේන්තු ගත කිරීමට සූදානම්ව පවතිනවා. ඒ වගේම මංජුලා මැතිණිය ඇහුවා කාන්තාවන්ගේ ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම ක්‍රියාත්මක කර ඇති වඩාත් සටහන් මොනවාද කියලා. එක, අඩු ආදායම් ලාභී කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන. දිරිය මම්පෙත වැඩසටහන කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා සිදු කරන ලබන වැඩසටහන. විශේෂ ව්‍යාපෘතිතුලි කාන්තාවන්ගේ ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම, දීවර ආශ්‍රිත ගෘහ කර්මාන්ත සඳහා යොමු වන කාන්තාවන් සවිබල ගැන්වීමේ අවස්ථාව උදාකර දෙන, විදේශගත වෙන කාන්තාවන්, අපේ කාන්තාවන් රට විරුවන් හැටියට පිටරට ගිහිල්ලා ඉඳිද්දී ඔවුන්ගේ පවුල සුරක්ෂිත භාවය තහවුරු කිරීම, අඩු වයසේ දරුවන් සිටිනවා නම් ඔවුන් රැකබලා ගැනීම, ඒ සඳහා විකල්ප ආදායමක් උත්පාදනය කර දීමට කටයුතු කරනවා. වතු අංශේ ශ්‍රී ලංකාවේ ජනගහනය විශාල ප්‍රමාණයක් ඇති වතුවල ජීවත් වෙන අහිංසක කාන්තාව ඔවුන්ව සවිබල ගැන්වීමට ඔවුන් වතුවල වැඩ කරන ප්‍රමාණය වගේම ඔවුන්ට පුළුවන් තරම් ඔවුන්ගේ සෞත්සාහයෙන් ඔවුන්ට මුදල් ලබා දෙනවා, අපි ණය පහසුකම් ලබා දෙනවා, ජීවනෝපාය සරිකරගන්න විශේෂ අවශ්‍යතා ඇති කාන්තාවන් ඒ අය වෙනුවෙන් වෙනම ජීවන නෝපාය සංවර්ධන වැඩසටහන්වත් තියෙනවා. ඒ වගේම ආපදාවන්ට පත්වෙච්ච කාන්තාවන්ට, වැඩිහිටි කාන්තාවන්ට, රෝගවලට භාජනය වෙච්ච කාන්තාවන්ට, ගැබිණි මව්වරුන්ට, විශාල ප්‍රමාණයක් ගැබිණි මව්වරුන්ට මාස 10ක් ඔවුන්ගේ පෝෂණය රකින්නට රුපියල් 4500 බැගින් දස මාසයක් යනතුරු මේ ගැබිණි මව්වරුන්ට අපි ලබා දෙනවා. ඒ වගේම තමයි මවගේ එකම මේ කාන්තා දිනයේ දැන් මාර්තු 8 වෙනිදා ගරු කථානායකතුමනි ලෝකේ නන්දසින් ඒක සමරද්දි අපි 365 දවසම කාන්තා දිනේ හැටියට හිතාගෙන කාන්තාවන් වෙනුවෙන් වැඩ කරනවා. ඒ වගේම අපි ඒද සමරනවා අපේ කාන්තාවන් සමග. කාන්තාවන් වැන්දපු කාන්තාවන් විශේෂයෙන් වැන්දපු කාන්තාවන් ශක්තිමත් කරන්නට රජයෙන් ලැබෙනාට වැන්දපු ආධාර අනත් ආධාර සාමාන්‍ය කාන්තාවට ඒ වැන්දපු නූ විට ඔවුන්ට ලැබෙන දෙයක් නැහැ. නමුත් අපි ග්‍රාමීය වශයෙන් ඔවුන්ව සොයාගෙන ගොස් ඔවුන්ගේ ඔවුන්ට මානසිකව ඔවුන්ට ලැබී ඇති උගේ ප්‍රශ්නය බලා ඔවුන්ට යම්කිසි ඔවුන්ට උත්සාහ කරනවා ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න. කාන්තාවන්ට රැකවරණ මධ්‍යස්ථාන දැන් මේ වන විටත් අපි කාන්තා රැකවරණ මධ්‍යස්ථාන 12ක වැඩ ඉවර වෙලා තියෙනවා. ගරු කථානායකතුමනි, මේ තාවකාලික කාන්තා රැඳවුම් මධ්‍යස්ථාන තියෙන්නේ බොහෝ විට පීඩාවට පත් වෙන කාන්තාවට යන්න තැනක් නැති වෙනවා. 3 මාසයක් අපි ඒ කාලය තුල උන්ව රඳව ගන්නවා. දිස්ත්‍රික්කයක් පුරා මෙම වැඩසටහන කර මෙම ස්ථාන සෑදීමට කටයුතු කරන අතර දැනට 12ක් නිම වී පවතිනවා. අපි ගෘහමූලික කාන්තාවන් බලගැන්වීමට වෙනම කටයුතු කරගෙන යනවා. ඔවුන්ගේ අනාගත ප්‍රශ්න ගැන සාකච්ඡා කරමින් දෙවනි ප්‍රශ්නය, කාන්තා අභිවෘද්ධි වෙනුවෙන් ආර්ථික හා සමාජික වශයෙන් සිදු කරති වැඩසටහනා ඒ ප්‍රගතිය. ඇමුණුම 3 ලෙස ගරු කථානායකතුමනි කාල වේලාවත් ඉතුරු කර ගැනීමට අවශ්‍ය නිසා දීර්ඝ පිළිතුරක් ඇති බැවිනුත් මම එය සභාගත කිරීමට බාර දෙනවා. මොකද මේ ඇමුණුම 3 කියන එකෙන් ඒක සඳහා අපිට සභාගත කරනවා. 3 වෙනි ප්‍රශ්නය ජල ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ සඳහාත් පිටු 8ක විතර පිළිතුරක් තියෙනවා. ඒත් සභාගත කරන්න.
ඒක සභාගත කරන්න.
සභාගත කරන්න මම තියනවා. බොහොම ස්තුතියි අගමැති.
බොහොම ස්තුතියි. යගත් කුමාර සුමිත් ආරච්චිතුමා එක්වෙනි ප්‍රශ්න අහන්න.
මම අහනවා ගරු කතානායකතුමා.
මුදල් ඇමතුමා.
ගරු කතානායකතුමනි, ජගත් මන්තුමා අහලා තියෙන ප්‍රශ්නේ මං හිතන්නේ මෙතුමා ඊට කලින් අහන්න ඇති ප්‍රශ්නයක් වෙන්න ඇති මේක. මොකද අහලා තියෙන 2022 දක්වා කාල සීමාව තුළ පවතින තත්ත්වය මෙතුමා අලුතෙන් අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් අපි කඩිනමින් 2023 තුන්වෙනි කාර්තුව දක්වා අපිට තොරතුරු ඔබතුමාට ලබා දෙන්න පුළුවන්. මේක දීර්ඝ ලේඛනයක් තියෙනවා, මම ඒක සභාගත කරන්න කටයුතු කරනවා.
බොහොම ස්තුතියි.
ඔබතුමා අතුරු ප්‍රශ්නකුත්
ගරු කතානායකතුමනි, දැන් මේ ප්‍රශ්නේ අහලත් අවුරුද්දක් කමාරක් වෙනවා. ඒ තුල තමයි මේ කාලය මේ ගිහිල්ලා හින්දා මේ දැන් වැඩකුත් නැහැ වගේ උත්තරේ. නමුත් ප්‍රධාන වශයෙන් මට දැනගන්න ඕන කම තිබුණේ, දැන් අපේ ආර්ථිකය කතරගාට දාලා කඩවැටලා තියෙන වෙලාවක අපි ඇත්තටම කොච්චර ආදායමක් උපය ගන්නවද විවිධ නිෂ්පාදන අපනයනය කරලා, ඒ වගේම අනිත් පැත්තෙන් අපි කොච්චර ආනයන ප්‍රමාණයක් ගෙන්න ගන්නවද, ඒ අතර තියෙන ඉඩස සහ ඒක වැඩි කරගන්න යන කාරණාව පිළිබඳ. ඒ නිසා අඩුතරමේ පැහැදිලි කිරීමක් කරන්න.
මනේ අපි මේ මෙතුමාට පිළිතුරු ලබා දෙන්න කටයුතු කරන්නම්. 2023 තුන්වෙනි කාර්තුව දක්වා අපි හිතනවා තව සති කීපයක් ඇද්දී අපිට සම්පූර්ණ 23 අවුරුද්ද වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. නමුත් මේ මතු කරපු කාරණාව දිහා බැලුවම ගරු කතානායකතුමනි, ගෝලීය වශයෙන් තියෙන යම් යම් අභියෝගතා මැද අපනයන ශේෂ්ත්‍රයේ දැඩි පීඩනයකට ලක් වෙලා තියෙනවා ගරු කතානායකතුමනි. ඒ අඟලුම් අපනයනයේ ඉඳලා සියලු අපනයන ශේෂ්ත්‍රවල බලපෑම, ඍණාත්මක බලපෑමක් අපිට තියෙනවා. ඉතින් ඒකත් මේ ආර්ථික වැඩපිළිවෙල නැවත ක්‍රියාත්මක කිරීමේදී අපිට සාමාන්‍ය පරිදි තියෙන තත්ත්වයට ගමන් කරන්න පුළුවන් වුණා නම් මේ ආර්ථිකය යථාවත් වීමේ ක්‍රියාවලිය වේගවත් වෙන්න කටයුතු කරනවා. නමුත් අනිත් පැත්තෙන් ගත්තොත් අපි ආනයන වියදම අඩු වෙලා තියෙනවා. නමුත් ගරු කතානායකතුමනි, ඒක තාවකාලික පිළියමක්. මොකද අපි මේ පැවති ආර්ථික අර්බුදය නිසා සහ විදේශ විනිමය හිඟිය නිසා බරපතල විදිහට ආනයන සීමා කිරීම කරා. ඒ සීමා කිරීම කරේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සපයන්න අවශ්‍ය පහසුකම මේ රට තුළ අවශ්‍ය මුදල් ප්‍රමාණය ඉතිරි කරගන්න. ඉතින් ඒකෙදි ආනයනේ අපි සීමා වුණත් අපනයනය තුළ ඇති වෙලා තියෙන බලපෑම තුළ ගෙවුම් ශේෂයට අපි බලාපොරොත්තු වුණාට වඩා ඍණාත්මක බලපෑමක් තියෙනවා. නමුත් අපි 2023 අදාළ සම්පූර්ණ ලේඛන මේ ගරු මන්ත්‍රීතුමාට ලබා දෙන්න කටයුතු කරන්නම්. තව සති කිහිපයක් ඇද්දී 4 වෙනි කාර්තුවෙත් ඉලක්කම් ලැබෙවි.
උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහත්තුමා.
ගරු කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු පාක්ෂිකෙන් මම මේ ප්‍රයෝජනය ගන්නම්. මේ විශේෂයෙන් ගරු ඇමතුමා, ඔබතුමා සමෘද්ධි හිටපු රාජ්‍ය ඇමතුමා නිසා අස්සසුම වැඩපිළිවෙල යද්දී සමෘද්ධි වියත් සමස්යක් විදියට සමෘද්ධි ඔබතුමා කිව්වා දැන් සමෘද්ධියට ගැටලුවක් එන්නේ නැහැ කියලා. නමුත් දැන්ට තියෙන තත්ත්වය තමයි අර මන්ත්‍රීතුමියත් පැහැදිලි කරපු විදියට ඒකේ අහිංසක දුප්පත් මිනිස්සු මරණයකදී, විවාහයකදී, දරුවපදකදී, රෝහල්ගත වීමකදී ලබාගත් ප්‍රතිපාදන නැතුව දැන් විශාල පීඩාවකට පත්තර අනික අස්සසුම නිසා සහනාධාර අහිමි වෙච්ච සමෘද්ධි ව්‍යාපාරයේ ලක්ෂ 8ක් විතර ඉන්නව කරව මත්තුමා. ඒ ලක්ෂ 8ට කොහොමටත් දැන් අර මුදල් යන්නේ නැති තත්ත්වයේ තුල ඒ අය මෙතෙක් ගෙවපු මුදලිනුත් ප්‍රයෝජනයක් නැති තත්ත්වයක් තියෙනවා. ඒ නිසා යම් වැඩපිළික් මැදිහත් වෙලා කරලා දුන්නොත් හොඳයි. දැන්ට සමාජ ආරක්ෂා අරමුදල සහ නිවාස අරමුදල සහ ඒ තුල තමයි ඒ අයට යම් සහනයක් වැඩිපුර තිබුණේ. ඒ සමෘද්ධි ව්‍යාපාරයේ ඒ අය ඉන්නේත් එවැනි විශාල පිටුවහලක් තිබුණ නිසා. ඒ නිසා අස්වැසුම තුල ඔබතුමාලා බලාපොරොත්තු වෙන නම් මේකේ රටේ දිල්දුකම් පිටු දැකීමට එහෙමනම් ওই සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල අස්වැසුමටත් ඕන. ඒ වගේම ඒ අස්වැසුම ප්‍රතිලාභින් ටික සමෘද්ධි ව්‍යාපාරයත් එක්ක බද්ධ කරලා අස්වැසුමේ සමෘද්ධි ව්‍යාපාරය එකට යන වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනේ. ඒ නිසා එවැනි වැඩපිළිවෙලක් හදලා අර සමාජ ආරක්ෂණයේ මුදල් යන ක්‍රමේ නීත්‍යානුකූලව කපලා යවන්න මහ බැංකුවට බැරි නම් භාණ්ඩාගාරයට බැරි නම් වෙන වැඩපිළිවෙලක් හරි හදලා ඒක ක්‍රමයක් හදන්න කියලා ඉල්ලනවා.
හරි.
කතානායකතුමනි මේ සම්බන්ධයෙන් අපි දීර්ඝව කතා කරලා තියෙනවා. ඇත්තටම ජගත් මන්තුමන් මේ වෙනකොට එස්පී සනායක මහත්තුමන් මේ සම්බන්ධයෙන් මතු කරා. ඒ පිළිබඳවත් අපි සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරන්න. ගරු කතානායකතුමනි, අපිට ප්‍රතිලාභියාට ලබා දෙන ගිණුමට යන මුදලෙන් යම් කිසි ප්‍රමාණයක් අඩු කළා උන්ට ලබා දෙන්න හැකියාවක් නැහැ. ඒ වගේම ගරු කතානායකතුමනි, මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 50%කට වඩා සමුද්‍රි සංවර්ධන නිලධාරීන් සහ කළමනාකාරවරුන් පහුගිය සතියන්තේ මුණ ගැහුණා. ඔවුන් විසිනුත් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරද්දී ඔවුන්ට සහයෝගය ලබා දෙන්න පුළුවන් තැන් සහ ඒ වගේම විසදාගත යුතු අපහැදිලි තැන් පිළිබඳවත් මතු කරා. ඒ පිළිබඳවත් මම මේ වෙනකොටම සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුවත් කරලා තියෙනවා. අපි ඒක කඩිනමින් විසඳන්න කටයුතු
කරමු. බොහොම ස්තුතියි අමතුමා. උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහත්මයා ප්‍රශ්නයන්
ගරු කතානායකතුමනි, ප්‍රශ්නාංක A1 2021 වසරේ 65773යි, 2022 වසරේ 66247යි, 2023 වසරේදී 69834යි. A2 2021 වසරේ මරණ 25යි, 22 වසරේ මරණ 28යි, 23 වසරේ මරණ 16යි. A1 ජලබීතිකාව ප්‍රධාන වශයෙන් මිනිසාට වැළඳෙන්නේ ආයාලයන සුනකින්ගෙන් වන අතර එය නිසි ලෙස එන්නත් කරණය කරන ලද ගුහාසිත සුනකින්ගේ ජලබීතිකාව වැළඳුන අවස්ථාව වාර්තා වී නොමැත. නිසි ලෙස එන්නත් කර නොමැති ගෘහාසිත සුනකින් මාර්ගයෙන්ද ජලබීතිකා බෝවීමට හැකියාව ඇත. එලෙස ගෘහාසිතව ඇති කරන ලද සුනක පැටවුන් මගින් වැළඳුණු ජලබීතිකාව හේතුවෙන් එක් මරණයක් 2021 වර්ෂයේදී වාර්තා වූ අතර යට හේතු වූයේ වීදි සුනක පැටවුන් විසින් එන්නත් ලබානදී නිවසට රැගෙනීමයි. 2 මිනිසුන්ට ජලබීතිකාව වැළඳීම අවම කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම සුනකින් අතර ජලබීතිකාව පැතිරීම අවම කළ යුතුව ඇත. ඒ සඳහා ජලබීතිකා රෝගයේ මර්ධනය කිරීමේ ප්‍රධාන ක්‍රමවේදය වන්නේ සුනක ගහනින් සිර 70%කටවත් අවම වශයෙන් ජලබීතිකාවට එරෙහි එන්නත් ලබා දීමයි. එම ගැහැණු සතුන් ව්‍යංජාකරණයට ලක් කිරීමකින් සුනක ගහනේ පාලනය කිරීම, ජලබීතිකාව ඇතැයි සැකකරන සතුන්ගේ නියදි විද්‍යාගාර තුළ පරීක්ෂාවට ලක් කිරීම මගින් රෝගී පැතිරෙන ප්‍රදේශ හඳුනා ගැනීම සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ කලින් කාලට පුහුණු කිරීම වැඩසටහන ප්‍රජා දැනුවත් වැඩසටහන් පැවැත්වීම ඇතුළු වැඩසටහන් වර්තමානයේ ක්‍රියාත්මක කෙරේ. 3 ජලබීතිකා රෝගය පිළිබඳ 1894 ජනවාරි දෙවැනි දින ඇති ආඥා පනත මගින් ජලබීතිකා රෝගය පාලනය කිරීම පිළිබඳ නියෝග නිකුත් කර ඇති අතර 1938 අංක 26 දරන බල්ලන් ලියාපංච කිරීමේ ආඥා පනතේ සුරතල් සුනකෙන් ලියාපංච කිරීම හා වගකීමෙන් සුනකෙකු ඇති කිරීම පිළිබඳව කරුණු ඇතුළත් වාර්තා පළවේ. එම පනතේ බලධාරියා වනුයේ පළාත් පාලන ආයතනයයි. අංක 4 පැන නොනගී.
කතානායකතුමනි, මම ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමාට පෞද්ගලික කාරණාවකුත් තිබියදී මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නද පාර්ලිමේන්තුවේ පැමිණීම සම්බන්ධයෙන්. විශේෂයෙන් මගේ අතුරු ප්‍රශ්නේ තමයි දැන් මේ ජල බීතිකා රෝගය සහ සුනකේ අයාලයන සුනකේ නිසා විශාල මරණ ගණනක් සිද්ධ වෙලා තිබෙනවා. ඊට අමතරව මේ අයාලයන සුනකේ නිසා ඇතිවන රියනතුරු සහ මරණ විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා. එතකොට මේ අයාලයන සුනකින් මේ පාලනය කරන්න මීටත් වඩා වේගවත් ක්‍රමවේදයක් සකස් කළ යුතුයි නේද කියලා මම එතුමාගෙන් අහන්නේ.
ඔබතුමා කියපු කාරණේ සත්‍යයක්. ඇත්තටම මරණ 25ක් කියන්නේ විශාල මරණ ප්‍රමාණයක්. ඒත් එක්කම මෙහි පනතත් ආඥා පනතත් පරණ එකක් පළාත් පාලන ආයතන සතු තමයි බලයේ තියෙන්නේ. ඉතින් වර්තමානයේදී මේක අපි දැනුවත් කිරීම වැඩසටහන ක්‍රියාත්මකව තවත් විධිමත් කරන්න අවශ්‍යයි අපි පිළිගන්නවා. ඒ වෙනුවෙන් සෞඛ්‍ය මන්ත්‍රී අවධානය යොමු කරලා තිබෙනවා. සා විශේෂයෙන්ම අපිට මේක තුරන් කළ ගත හැකි රෝගයක්. ඒ නිසා අපි ඉල්ලුම් කරන්නේ ඇත්තරම මේ තමුන්ගේ එන්නත් කරනයට මේ සතුන් ලක් කරන්න කියන කාරණයත්, ඒ වගේම අනිකුත් මේ සතුන් පිළිබඳව පුළුවන් නම් පළාත් පාලන ආයතන හරහා අදාළ ක්‍රමවේද සකස් කරන්න කියන ඉල්ලීමත් අපි කරනවා. ඔබතුමා කියපු කාරණේ පිළිබඳව අපි අවධානය යොමු කළ කටයුතු
කරනවා.
ගරු කතානායකතුමනි, මේ සුරතල් සතුන් බොහෝ විට හදනවාද ගෙවල් වල ඇති කරනවා. මේ සතුන් ඉතාමත් ශක්තිමත් භාවයෙන් වැඩි, ඒ වගේම ප්‍රචණ්ඩත්වයෙන් වැඩි සතුන් ඇති කරනවා. ගොඩක් වෙලාවට රෝහල් වලට ගියාම රෝහල් වල ප්‍රතිකාර ගන්න ගෙදර ගෘහමූලික ප්‍රතිකාර ගන්න ගෙදර බල්ලාගේ පහර දීම නිසා ගෙදර ගෘහමූලිකාව ඒ විදිහට පහර කරන නිසා මේ වෙනවා. එතකොට අද ගෙදරට හදපු ඉන්න බල්ලා හදන ගෙදර ගෙහිමියාට ඇතුල් වෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ නිලධාරීන්ට ලයිට් බිල සඳහා එහෙම නැත්නම් ලියුම් බෙදන කෙනාට රජයේ නිලධාරියෙකුට ගෙදරට යන්න විදියක් නැහැ. මේ බල්ලෝ ඉතාමත් ඉතාමත් රුද්‍ර සහිත ඒ වගේම ශක්තිමත් සතුන් මිනිසුන්ට පහර දෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් නීතියට ගියත් නීතියෙන් ඒ අයට යමක්කම තියෙන අය නීතියත් ඒ විදිහට ක්‍රියාත්මක නැ මිනිස්සු අසරණ වෙනවා. තාමත් සමාජයේ තියෙන ප්‍රශ්නේ තමයි මේ බල්ලන්ගේ තියෙන තත්ත්වය නිසා ලොකු පීඩාකාරී තත්ත්වයක් සමාජයේ ඇති වෙලා තිබෙනවා. ගරු ඇමතුමා මේ වගේ අපිට පාලනය කරන්න බැරි සුනකින් ගෘහාසිත ඇතිකිරීම නිසා ඇතිවෙනා වූ මේ සමාජ ප්‍රශ්නයට ඔබතුමා මොනවා හරි ජනතා පැත්තෙන් ඉඳලා විසඳුමක් දෙනවද? මොකද ගෘහ මූලිකව පාලනය කරන්න බැරි සතුන් තමයි යොවුන්නද ගෘහයන් වල ඇති කරලා තියෙන්නේ.
කරුණු තුනක් එකක් තමයි මේ ආඥා පනත පැරණියක් අපි පළාත් පාලන ඇමතුමත් එක්ක සාකච්ඡා කරලා මේ පනත විධිමත් කරන්න යාවත් කාලන කරන කටයුතු කරන්නම්. දෙවැනි කාරණේ තමයි ඉතින් මේ සුරතලේ සතුන් නැති කිරීම ඇතුළු කරුණු දැන් ලංකාවේ ඉතාම ප්‍රචලිත කාරණයක් සහ සත්ව හිංසනය පිළිබඳවත් විශාල කතිකාවතක් තිබෙනවා. ඉතින් මේ සතුන්ට ආදරය කරන අතිවිශාල පිරිසක් ලංකාවේ ජීවත් වෙනවා. ඉතින් විධිමත් විදිහට මේ සතුන් ඇතිදැඩි කරන්නේ කොහොමද? ඔවුන්ගේ නන්නයට අනතුරක් නොවෙන්නේ කොහොමද කියන ඇතුළු කරුණු පිළිබඳව ඇත්තරම පුහුණු කිරීම ඇතුළු දෙවලුත් කරන්න පුළුවන්. අපි ඒ පිළිබඳවත් ගරු පළාත් පාලන ඇමතුමත් එක්ක සාකච්ඡා කරලා ක්‍රමවේදයක් වඩාත් යථාවත් ක්‍රමවේදයක් සකස් කරන්න උත්සාහ කරනවා.
බොහොම ස්තුතියි ඇමතුමා. දෙවනි වටය ඉන්න පොඩ්ඩක් මේ ටික ඉවර කරන්නකම්. දෙවනි වටය කෝකිලාගේ නොවදන මැතිණියගේ ප්‍රශ්නේ.
අනෝ
සභාගතය.
ඉසියාපදේ
ඉසියා වරප්‍රසාද ප්‍රශ්නේ ඊළඟට එනවා.